මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
යමං වදාමි තං වදේති. නමස්කාරේති. නමස්කාරේති. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුමිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ ධම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සන්තං තස්ස මනං හෝති සන්තා වාචා ච කම්මච. සම්මදඤ්ඤා විමුක්තස්ස උපසන්තස්ස තාදීනෝති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ශාන්තිය කියන වචනය අපි හැම දිනාටම ප්‍රිය වචනයක්. ශාන්තිය බලාපොරොත්තු වෙන බොහොම දෙනෙක් ශාන්ති කර්ම පවත්වනවා, දෙවියන්ට පුද පඬුරු බඳිනවා. ශාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ ඒ ධර්මයේ අවසාන පරමාර්ථයත් දේශනා කළ ප්‍රතිපත්ති මාර්ගයේ අවසාන පරමාර්ථයත් ශාන්තියයි. ඒ නිසා තමයි ඒ අමා මහ නිවන පරම ශාන්තිය පරමං සම්ති කියලා හැඳින්වෙන්නේ. නමුත් පින්නතුනි ඒ ශාන්තිය පිටස්තරින් ලබාගත හැකි දෙයක් නොවේයි, ඇතුළතින්ම මතු කරගත යුතු තත්වයක්. සිත කය වචනය සංසිඳුවා ගැනීමෙන් ලබාගත යුතු උත්තරීතර තත්වයක්. ඒ සංසිඳීම තුළින් ඇතිවෙන අභ්‍යන්තරික රාග දෝෂ මෝහ නිවීමටයි නිවන කියලා කියන්නේ. නිවන් අවබෝධ කරගත්තු තැනැත්තා සංසාරය දික් කරන කර්මපටල ඇවිලි වලින් හිත මුදා ගන්න, ඉවසීම උපේක්ෂාව යොදා ගන්නවා. අන්න ඒ විදිහට පුදුම විදිහේ ඉවසීම ශක්තියක් උපේක්ෂා ශක්තියක් ඇති කරගෙන උපශාන්ත වුණු සත්හැවිරිදි පොඩි රහත් සාමණේරයන් වහන්සේ කෙනෙකුගේ ශාසනික හුරතලයක් තමයි අපි මේ මාතෘකා කළ ගාථාවට නිදාන කතාව ඇටියට පතපොතේ දක්වලා තිබෙන්නේ. කොසඹෑනුවර සදහවත් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි උපසම්පදා වෙලා කොසඹෑනුවර තිස්ස තෙරුන් යන නමින් හැඳින්වුණා. මේ තිස්ස තෙරුන් වහන්සේට ආරාධනාවක් ලැබුණා කොසඹෑනුවර දායක මහත්මියෙකුගෙන්. ඒ කොසඹෑනුවර විහාරයක වස්වසන්න උන්වහන්සේ වස් එළඹුණු ළඟදීම අර උපාසක මහත්මයා තුන් සිවුරකුත් ගිතෙල් පැණි ආදියත් විනම්පස ද්‍රව්‍යත් ගෙනැල්ලා මේ ස්වාමීන් වහන්සේගේ පාමුලේ තැබුවා පූජ කරන්න. මේ ස්වාමීන් වහන්සේ ඇහුවා මොකද උපාසක කියලා. එතකොට කිව්වා මෙන්න මේ විහාරයේ වස්වසන හැම කෙනාටම, මම වස් ආරාධනා කරන හැම කෙනාටම, හැම ස්වාමීන් වහන්සේටම මම මේ විදිය පූජාවක් කරනවා. මේ ස්වාමීන් වහන්සේ කියන ඒ වුණාට උපාසක මහත්මයා මට මේකෙන් වැඩක් නෑ, මට අවශ්‍ය නෑ කියලා. මොකද එහෙම කියන්නේ කියලා ඇහුවාම මේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා මා ළඟ තැපකරු සාමණේර කෙනෙක්වත් නැහැ කියලා. එතකොට මේ දායක මහත්මයා කියනවා ස්වාමීන් වහන්සේ ළඟ තැපකරු දායක කෙනෙක් නැත්නම් මම මගේ දරුවා ස්වාමීන් වහන්සේ ළඟ පැවිදි කරනවා කියලා. මේ ස්වාමීන් වහන්සේත් ඒකට කැමති වුණා. මේ දායක මහත්මයා තමන්ගේ හත් පැවිරිදී කුඩා දරුවා ගෙනැල්ලා පැවිදි කරන්න කියලා බාර දුන්නා මෙතිස්ස ස්වාමීන් වහන්සේට. මෙතිස්ස ස්වාමීන් වහන්සේත් ඒ දරුවාගේ හිස කෙස් තෙමලා ඒ පැවිදි කරන්න අර සචපංචක කර්මස්ථානය දුන්නා. මේ පින්නතුන් අහලා ඇති ඔය පැවිදි වෙනකම් වලින් දගලත් ඇති පැවිදි කරන කෙනෙකුට පළමුවෙන්ම දෙන කර්මස්ථානයට තමයි සචපංචක කර්මස්ථානය කියලා කියන්නේ. ඒ කියන්නේ දෙතිස් තුනක කොට්ඨාස වලින් කෙස් ලොම් නියදත් සම් කියන ඒ කොටස් පහ සිහියට නගෙන විදියට ඒ සාලෝ මානකා දන්තා තචෝ කියලා ඒක අනුලෝම ප්‍රතිලෝම වශයෙන් කීමෙන් තමයි පළමුවෙනි කර්මස්ථානය දීලායි පැවිදි කරන්නේ. එතකොට මේ කර්මස්ථානය, මේ අසුභ කර්මස්ථානය දැන් මේ පින්නතුන් බොහෝ දෙනෙක් දන්නවා. මේ ශරීරයේ කුණප ස්වභාවය බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. නමුත් සාමාන්‍යයෙන් ලෝකයා මේ පිටස්තරින් පේන කෙස් ලොම් නියදත් සම් කියන ඒවා පිළිකුල් හැටියට සලකන්න පෙළඹෙන්නේ නැහැ. ඒවා පිටට පේනවා වගේම පිටට පෙන්වන්න උනන්දු වෙන දේවල්. මේවා නොයෙකුත් ආකාරයට පීරලා හැඩ වැඩ කරලා සන් පවුඩර් සුවඳ විලවුන් සායම් වර්ග දාලා පිටට පෙන්වන්න උත්සාහ කරන දේවල් තමයි මේ කෙස් ලොම් නියදත් සම් කියන මතු පිටතට පේන කොටස්. බොහෝ දෙනා හිතන්නේ ඇඟ ඇතුලේ තියෙන දේවල් පිළිකුල් කියලා. නමුත් පින්නතුනි මේ කාරණා පහ ප්‍රකාශ කරලා අර කුඩා දරුවගේ කිසකෙස් බාන අතරේම මහා පාරමී ශක්තියක් ඇති මහා පුණ්‍යවන්ත ඒ දරුවා සීපිලිස් නිබ්‍යාපත් මහරහත් භාවයට පත් වුණා. මොකද ඒකට හේතුව අතීත සංසාරයේ පිළිකුල් භාවනාව එහෙම වඩලා තියෙන්නේ නැති. කෙසේ හෝ වේවා ඉතින් මේ වුණ වෙනස අර ගුරු ස්වාමීන් වහන්සේ දන්නේ. ගුරු ස්වාමීන් වහන්සේ පෘථග්ජන සාමාන්‍ය කෙනෙක්. ඉතින් මේ පැවිදි කළා අද මාසිකට, ඒ කියන්නේ සති දෙකකට පමණ පස්සේ මේ ස්වාමීන් වහන්සේට කොහොම නමුත් හිතුණා මම මේ පොඩි හාමුදුරුවොත් එක්ක යන්න ඕනේ බුදු පියාණන් වහන්සේ දකින්න කියලා. ඊළඟට පිටත් වුණා අර සාමණේරයන් වහන්සේ ලවා තමන්ගේ බඩු ගන්නවාගෙන පිටත් වුණා සවැත් නුවර බලා. එහෙම යන අතර මග එක්තරා හැන්දෑ යාමක හැන්ද වෙන අවස්ථාවක එක විහාරයක නවාතයන් ගන්න වැඩම කළා. මේ කුඩා ස්වාමීන් වහන්සේ තමන්ගේ ගුරු උපාධ්‍යායන් වහන්සේට කුටියක් ලබාගෙන ඒක සුද්ධ පවිත්‍ර කළා. ඒක සුද්ධ පවිත්‍ර කරන අවස්ථාවේදී හැන්දෑවුණා, තමන්ට ඉන්න තැනක් සකස් කරගන්න බැරි වුණා. ගුරු ස්වාමීන් වහන්සේ හැන්දෑවේ අහනවා, කොහොමද ඔය නමට ඉන්න තැනක් තියෙනවද? නෑ ස්වාමීනි, මට ඒක කරගන්න වෙලාවක් නැති වුණා. ආ එහෙනම් මේ ආගන්තුක තැනක ඔහොම වෙන්ව ඉන්න අමාරුයි, මේ කුටියම ඉන්න කියලා තමන්ගේ සේනාසනෙම වැඩ ඉන්න සැලැස්සුවා. මේ ස්වාමීන් වහන්සේත් ඉතින් ගමන් වෙහස නිසාදෝ ඇඳේ හාන්සි වුණු හැටියටම නිින්ද ගියා. මේ කුඩා මේ සාමණේරයන් වහන්සේ, රහත් සාමණේරයන් වහන්සේ කල්පනා කරනවා, දැන් රැය තුනක්ම මම ස්වාමීන් වහන්සේක එක සේනාසනෙ හිටියා. ඒ ස්වාමීන් වහන්සේලාගේ විනය නීතියක් තිබෙනවා, අනුපසම්පන්න කියලා. කියන්නේ උපසම්පන්න නූණු කෙනෙක් එක්ක රැය දෙක තුනකට වැඩිය එක වහලයට සැතපෙන්න මේ හිතා ගන්න හොඳ නෑ කියලා. ඉතින් ඒ අද මම සැතපුණොත් අර ස්වාමීන් වහන්සේගේ ඒ ශීලය කැඩෙනවා කියලා හිතාගෙන මේ කුඩා ස්වාමීන් වහන්සේ ඇඳ ළඟ පරයන්කය බැඳගෙන භාවනාව මුළු රාත්‍රියම භාවනා කරන් ඉඳගත්තා. අර ලොකු ස්වාමීන් වහන්සේගේ විනය ආරක්ෂා කිරීමට රැය එළි වෙන ජාමේ මේ ලොකු ස්වාමීන් වහන්සේ නැගිටලා ඔන්න මතක් වෙන්නේ නැති විනය නීතිය ගැනත්. ඒක නිසා ඒ ක්‍රමේ තියෙනවා, ඒ සාමණේරයන් වහන්සේ ඒ වෙලාව අරුණ නැගෙන වෙලාව වෙනකොට එතෙන්දී විනය නීතිය ක්‍රියාත්මක වෙන්නේ. මේ අර ඒ අනුක සම්පන්න කෙනා ඒ ස්ථානයෙන් පිට වෙන්න ඕන. ඉතින් ඒක නිසා මේ ස්වාමීන් වහන්සේ වටාත් ඇඳ ළඟ තිබුණු වටාත් අරගෙන පැදුරට තට්ටු කළා සාමණේර හෙරණ නම මේ මෙතනින් පිට වෙන්න කියලා. ඉතින් ඒක වටාත් උස්සනවත් එක්කම අර ඉඳගෙන හිටපු ස්වාමීන් වහන්සේගේ ඇහි යනුණා. ඇහි යනිලා ඇහැ එහෙම් පිටම ඇහැ බිඳුනායි කියලා කියන්නේ, හැතුවාල වුණා, තවත් වැඩක් ගන්න බැරි තත්ත්වයට ඇහැ නරක් වුණා. නමුත් මේ ස්වාමීන් වහන්සේ කිසිවක් දැනුවේ නැහැ මෙහෙම තුවාලයක් වුණා බවක්වත්. අර ලොකු සාංශය කිව්වා පිටට වඩින්න කියලා. ඒක නිසා එක අතකින් ඇහැ වහගෙන එතනින් පිටත් වුණා, පිට වුණා, කුටියෙන් පිට වුණා. පිට වෙලා නිකන් හිටියේ නැහැ, බෙහෙත් හේත් හොයන්න ගියේ නැහැ. මොකද්ද කළේ? තමන්ගේ ගුරු ස්වාමීන් වහන්සේ වෙනුවෙන් කරන්න තියෙන වත පිළිවෙත කළා. එක ඇහක් අතින් වහගෙන අනිත් අතින් අතුපතු ගානවා, වැසි කිලියම දිනවා, වැසි කිලියට අවශ්‍ය වතුර ගේනවා, මූණ හොදන්න පැන් තබනවා, සෙනසුනාම දිනවා, ඔය ඔක්කොම කරලා අන්තිමේදී ලොකු ස්වාමීන් වහන්සේට දැහැටි පිළිගන්වන අවස්ථාව ආවා. දැහැට පිළිගන්නුවා එක අතකින්. ඔන්න මේ ගුරු ස්වාමීන් වහන්සේට ටිකක් හිත නරක් වුණා, දොන්නස් වුණා. මේ හෙරණ නාම අසික්කිත කෙනෙක් ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට එක අතින් දැහැටි පිළිගන්වනවා කියලා ටිකක් තරවටු වගේ කිව්වා. අන්නේ අවස්ථාවේ මේ සාමණේරයන් වහන්සේ කියනවා, ස්වාමීනි ඒ වත හරි ආකාර ඒක නිසුසුසු බව මම දන්නවා, නමුත් මගේ එක අතක් හිස් නැහැ. මොකද කියලා හැව්වා. ඔන්න එතකොට ඒ ප්‍රවෘත්තිය කිව්වා. ඒ කාලා අර තිස්ස ස්වාමීන් වහන්සේට විශාල සංවේගයක් ඇති වුණා. අපොයි මේ තරම් ගුණ සම්පන්න කෙනෙකුට නේද මම මෙහෙම විදිහට වචනයක් කිව්වේ කියලා. එතනම උකුටිකෙන් ඉඳගෙන වැඳලා සත්පුරුෂයාණන් වහන්සේ මට සමා වෙන්න කියලා සමාවිල්ලුවා. එතකොට මේ ගුඩා ස්වාමීන් වහන්සේ කියනවා, නෑ ස්වාමීනි මම එහෙම එකක් බලාපොරොත්තුෙන් කිව්වා නෙවෙයි, ස්වාමීන් වහන්සේගේ හිත ආරක්ෂා කරගන්න සලස්වන්නයි මම මේ කාරණේ ඉලිදරව් කළේ. මේක ස්වාමීන් වහන්සේගේ දෝෂයකුත් නෙවෙයි, මගේ දෝෂයකුත් නෙවෙයි, මේක සංසාර දෝෂයක්. මම මේක කලින් නොකිව්වේ ස්වාමීන් වහන්සේට පසුතැවිල්ලක් ඇති වෙයි කියලායි කියලා අස්වැසුවා. සන්සිලි සනසන්න උත්සාහ කළා. නමුත් මේ ගුරු ස්වාමීන් වහන්සේට ඇති වුණු සංවේගය කොයිතරම්ද කියතොත්, එතන ඉඳලා පිටත් වුණේ බුදුරජාණන් වහන්සේ දකින්න අර ගෝලයාගේ බඩු ටික තමන් අරගෙන, ගෝලයාගේ බඩු මල්ල ඒ බඩු බාහිර ආදිය තමන් අරගෙන බුදු පියාණන් වහන්සේ දකින්න එතන ඉඳලා පිටත් වෙලා වැඩියා. බුදු පියාණන් වහන්සේත් මේ දෙනම එනකම් බලාගෙන සිටිනවා. අපිට හිතා ගන්න පුළුවන් මේ හැම ධර්මතාවක් යටින්ම බුදු පියාණන් වහන්සේගේ මහා කරුණා සමාපත්තිය විහිදිලා තිබෙන බව. බුදු පියාණන් වහන්සේ ළඟට ඔන්න මේ දෙනම වැඩියා. වැඩිලා සාමාන්‍ය සිරිතක් වශයෙන් බුදු පියාණන් වහන්සේ පිළිසඳර කතා කරනවා. ඒ කියන්නේ කොහොමද ආදී කතාවල් වගේ, ආදී කතාවල් කිව්වට නාන ප්‍රකාර දේවල් නෙමෙයි, කොහොමද ගමන් නිවන කරදරයක් නැතුව පහසුවෙන් ආවද කියලා මේ විදිහට අසනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා, අනේ ස්වාමීනි අපිට නම් කරදරයක් වුණේ නැහැ, නමුත් මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වුණා. මේ වගේ මහා ගුණ සම්පන්න කෙනෙක් මම කවදාවත් දැකලා නැහැ, මේ මගේ පොඩි ආයුෂ පොඩි නම වගේ. මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වුණා කියලා ඒ විස්තරය කිව්වා. අර තරම් දෙයක් වෙලත් මගෙන් අරම දෙයක් කියවිලත් මා කෙරෙහි කිසි කෝපයක් ද්වේෂයක් ඇති කරගත්තේ නැත. මාව අස්වසන උත්සාහ කරගත්තා කරයි කියලා. එතකොට තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ එහෙම තමයි භික්ෂුව චීනාශ්‍රමයන් වහන්සේලා ඉන්ද්‍රියන් ශාන්තව මනස ශාන්තව වචනේ ශාන්තව ඒ විදිහට ඉන්න අය උපශාන්ත වුණු අය කියලා ඒ ප්‍රකාශ කරමින් තමයි අර අපි කණින් සඳහන් කළ ගාථාව වදාළේ. සන්තං තස්ස මනං හෝති සන්තා වාචාච කම්මච සම්මදඤ්ඤා විමුක්තස්ස උපසන්තස තාදී. ඒ ගාථාවත් එක ඒ දේශනා කළ ධර්මය අහලා අර ලොකු සාන්නාසි තිස්ස තෙරුන් වහන්සේ සීපිරිසින් දියාපත් රහත් තත්ත්වයට පැමිණුණා කියලා සඳහන් වෙනවා. මේ ගාථාවේ සාමාන්‍ය අදහස සම්‍යක් ප්‍රඥාවෙන් තේරුම් අරගෙන විමුක්ත වුණු උපශාන්ත වුණු ස්ථිරසාර ගුණ ඇති පුද්ගලයාගේ එහෙම නැත්නම් රහතන් වහන්සේගේ මනස ශාන්තය, වචනයද ශාන්තය, කාය කර්මයද ශාන්තිය කියන එකයි ඒ ගාථාවේ අදහස. එන අපි ඒ කථාන්තරයක් ගාථාවත් ආසයෙන් තව ටිකක් ගැඹුරට ගිහිල්ලා මේක තුලින් අපේ ජීවිතයට ගත හැකි ආදර්ශය මොකක්ද කියලා කල්පනා කරලා බලමු. අත වශයෙන් මෙතන තිබෙන්නේ අපි අර කලින් සඳහන් කළ ආකාරයට ශාසනික හුරතල. හුරතලය කියලා කියනකොට අපි දන්නවා කුඩා දරුවෙක් ලොකු කෙනෙක් හැටියට යම් යම් වැඩ කරනකොට මව්පියන් බොහොම සතුටු වෙනවා ඒ හුරතලය දැකලා. ඒ වගේ තමයි මෙතන මේ හත් ඇවිලිදි කුඩා සාමණේරයන් වහන්සේ කෙනෙක් අර ඒ පැවිදි වෙන අවස්ථාවේදීම යන්තම් කෙස් බාන අවස්ථාවේදීම අර තරම් උත්තරීතර තත්ත්වයක් ලෝකයේ උතුම්ම ඒ මහරහත් තත්ත්වයක් ලබා ගත්තා ඒ පාරමී ශක්තිය නිසා. ඒ වගේම අර ගියාපු ගුණ සම්පන්නිය ගැන කල්පනා කරලා බලන්න ඕනේ කෙනෙක්ක් ගැන. ඒ තරම් පොඩි කෙනෙක් වුණත් තමන්ගේ ලොකු සාන්නහසගේ ඒ විනය නීති ය ආරක්ෂා කිරීම සඳහා අමුතු ඇනවීමක් ඉල්ලීමක් නොකරම තමන් ආත්ම පරිත්‍යාගයෙන් වගේ මුළු රැයම නොනිදා සිටින්න අදිෂ්ඨාන කරගෙන ඒ වැඩ හිටියා භාවනාවේ. ඒ වගේම අර ලොකු සාන්නාසිකෙන් වුණත් වැරද්ද. ඒ වගේම ඒක නිසා ඒකල පරවටු ඒවා කිසි දෙයකින් ප්‍රස්පරස් වීමක් අමනාප වීමක් නැතිව ඉතාම ශාන්ත උපශාන්තන්දමින් තමන්ගේ ඇහැ බිඳුනට මොකද ලොකු සාන්නාසිකේ ධම්මස අරින්න පුළුවන් විදියට පුදුම විදියේ ආදර්ශවත් චර්යාවක් කිය සාන්නාසිකේ. මේ පොඩි හාමුදුරුවන්ගේ නමවත් ශාසන ඉතිහාසයේ සඳහන් වෙලා නැහැ. තිස්ස තෙරුන් වහන්සේගේ ගෝල නම කියලා කියනවා මිසක් නමක් අවශ්‍ය නම් අපිට කියන්න තිබෙන්නේ නිර්නාමික ගුණපින්ඩයක් කියලා. ඒ තරම් ආශ්චර්යවත් ගුණ සම්භාරයක් ඒ කුඩා චරිතයෙන් තුලින් අපිට දකින්න පුළුවන් වෙනවා. ඊළඟට අපි අර තිස්ස තෙරුන් වහන්සේ ගැන කල්පනා කරලා බැලුවත් ඒ පුත්ඥාන අඩුපාඩුකම් එහෙම තිබුණාට මොකද අර නිසි අවස්ථාවේදී ඊටාත්ම නිහතමානීව තමන් කළ වැඩ පිළි අරගෙන සමාව ඉල්ලුව අර කුඩා හත් අවුරුදු සාමණේරයන් වහන්සේට වැඳලා ඒ නිහතමානීත්වයත් ගුණකරුකත්වයත් ඒ කියන්නේ තමන් වයෝවෘද්ධ වුණත් තපෝවෘද්ධ ගුණවෘද්ධ ඒ කුඩා සාමණේරයන් වහන්සේ කෙරෙහි ඇති කරගත්තු ගෞරවයේ චේතනාව උන්වහන්සේට ඒ හරියට අර කළ වැරද්දට වතක් කළා ඒ දඬුවමක් විඳින්න වගේ සාමණේරයන් වහන්සේගේ බඩු තමන් අරගෙන ගිය එකත් ඒ විදිහේ දේවල් උපකාර වෙන්නේ නැති ඒ ස්වාමීන් වහන්සේට මේ ගාථාවානුවත් එක්කම රහත් වෙන්න. ඉතින් ඕක තුලින් අපිට හිතා ගන්න පුළුවන් කෙනෙකුගේ චිත්ත විප්ලවයක් තුලින්ම මේ නිර්වාණ ශාන්තිය ඇති කරගන්න පුළුවන් බව ඒ ස්වාමීන් වහන්සේට ඇති වුණු ඒ සංවේගය තුලින්ම මේ නිවන් ප්‍රත්‍යක්ෂ කරගත්තා. දැන් එතකොට අපි කල්පනා කරලා බලන්න ඕන මේවා මේ අතීතයේ තිබෙන කතාන්තර මේවා විශ්වාස කළ හැකි දේවල්ද කියලා සමහර කෙනෙක් අහන්න පුළුවන්. හත් අවුරුදු සාමණේරයන් වහන්සේලා ගණනාවක්ම සඳහන් වෙන ශාසන ඉතිහාසයේ ධර්ම ප්‍රාතිහාර්ය පමණක් නෙවෙයි 이르දි ප්‍රාතිහාර්ය පවා පෙන්නපු රහත් වෙලා හත් අවුරුදු රහතන් වහන්සේලා බොහෝ දෙනෙක් පිළිබඳව සඳහන් වෙන්නේ අර කියාපු ආකාරයට කෙස්ලොම් නියදත් සම් කියලා කියනකොටම අසුබ භාවනාවේ මේ කොටින්ම ඒ තුලින්ම භාවනාව සම්පූර්ණ කරගෙන අරහත් භාවයට පත් වුණා කියලා. එයින් අපිට හිතා ගන්න තියෙන්නේ අතීතයේ දීර්ඝ කාලයක් භාවනා කරපු අය යන්තම් මතක් කළ දුන්නත් ඇති කුඩා අවධියේදී නමුත් ඒ විදිහේ ශක්තියක්. ඊළඟට ඒ ස්වාමීන් වහන්සේගේ ඒ ගුණ සම්පත්තිය අතරින් අපිට හිතා ගන්න පුළුවන් දැන් විශේෂයෙන්ම උපේක්ෂා ගුණය ඉවසීම. මේ ඉවසීම උපේක්ෂා ගුණය කෙනෙකුගේ ඉතාමත්ම උත්තරීතර ගුණාංගයක් හැටියට සලකන්න පුළුවන් දෙයක්. සාමාන්‍ය ලෝකයා නම් උපේක්ෂාව කියලා කියන වචනයවත් තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද බුදු පියාණන් වහන්සේම ප්‍රකාශ කළ තිබෙනවා ප්‍රත්‍යඥාන ලෝකයා සැපයත් සැප වේදනාවත් දුක් වේදනාවත් අතරයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ මෙහෙම ප්‍රකාශ කරනවා ධර්මයේ නොදත් සාමාන්‍ය ප්‍රත්‍යඥයා දුක් වේදනාව කියන ස්පර්ශ කරනු ලැබුව අවස්ථාවේදී සැප වේදනාව ප්‍රාර්ථනා කරනවායි. මොකද ඒකට හේතුව සාමාන්‍ය ජනයා සැප වේදනාව ඇර දුක් වේදනාවෙන් නික්මෙන මඟක් දකින්නේ නැත. නමුත් බුදුහරු තමයි පෙන්눔 කරලා දෙන්නේ මේ සැප දුක අතරේ තියෙන මේ ඇලීම් ගැටීම් දෙක අතරේ මුළුමහත් සංසාර ප්‍රයත්න තිබෙන්නේ. සංසාරයෙන් මිදෙන්න ඕන නම් මධ්‍යස්ථ තත්වයට එන උපේක්ෂාවට. අදුක්ඛම අසුඛ කියලා කියන එකට නොදුක් නොසුව තත්වය. ඒක සාමාන්‍ය ලෝකයට තේරෙන්නේ නැහැ. ඒක තමයි අතීතයේ ඔය සතපොතේ සඳහන් වෙන උපමාවකින් දැන් මුවෙක් යම්කිසි වැලි බිමක් තිබෙන තැනක ගලක් තිබෙනවා නම් ගල් පර්වතයක් මුවෙක් එහා කොනේ ඉඳලා මෙහා කොනට ගල උඩින් ගියාම උගේ පාගතහන් එහා පැත්තේ මෙහා පැත්තේ පේනවා ගල උඩින් ගියාරිය පේන්නේ නැහැ. අන්න ඒ වගේ සාමාන්‍ය ලෝකයා සැපය හඳුනනවා දුක හඳුනනවා මධ්‍යස්ථ තත්ත්වය සාමාන්‍ය ලෝකයාට හිතා ගන්නවත් බෑ. උපේක්ෂාව කියන එක සමහර විට වැට උඩ ප්‍රතිපත්තිය චපලකම ওই විදියට කල්පනා කරනවා. අඟ බේරා ගැනීම ආදී වශයෙන් එහෙම හිතන ස්වභාවයක් තිබෙනවා. නමුත් නියම වශයෙන් බලනම නම් උපේක්ෂාව තමයි අවසාන දිනුම් කණුව. ඒක තමයි මේ පින්නතුන් අහලා ඇති දැන් ඔය දසපාරමිතා ධර්ම බුදු කෙනෙක් බුද්ධකාරක ධර්ම හැටියට දක්වන දසපාරමිතා ධර්ම දානං සීලං කෙනෙක් කම්මං පඤ්ඤා විරේණ පංචමං කන්ති සච්ච මදිට්ඨාණං මෙත්තු පෙක්ඛායි මේ දස කියලා ඒ ගාථාවෙන් හකුළු වල දක්වන ආකාරයට දානය සීලය නෙක්ඛම්මය ප්‍රඥාව වීරිය ඉවසීම සත්‍යයේ අදිෂ්ඨානීය මෛත්‍රිය උපේක්ෂාව කියන ඒ දස ධර්මයන් තමයි පාරමී ධර්ම හැටියට දැක්වෙන්නේ දස පාරමිතා හැටියට. එතනත් අවසාන වශයෙන් තිබෙන්නේ අවසාන දිනුම් කණු උපේක්ෂාවයි. මේ එක එකක් ගැන කල්පනා කරලා බැලුවම පේනවා මේ දාන සීල ආදී මේ හැම පාරමිතා ධර්මයකම යන්තමින් හෝ මේ උපේක්ෂාව සම්බන්ධ වෙලා තිබෙනවා. අත්ත වශයෙන් කියනවනම් මේ පාරමී ධර්ම වලින් පෙරිලා එන ශ්‍රේෂ්ඨතම ගුණාංගය තමයි උපේක්ෂාව කියලා කියන්නේ. මොකද මේ සසරින් මිදීමට නම් හිත උපේක්ෂා තත්වයට ගේන්න ඕන. සත්‍ය අවබෝධ කර ගැනීමට අවශ්‍ය මධ්‍යස්ථ බව තමයි මේ උපේක්ෂාව කියලා කියන්නේ. මධ්‍යස්ථ තත්වයකට හිත ගෙනාවට පස්සේයි කෙනෙකුට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වන්නේ. ඒක නිසාම මේ උපේක්ෂාව ඔය බොහොම ධර්ම කොටාසවල ප්‍රධාන තැනක් ගන්නවා. ප්‍රධාන තැනක් කියන්නේ ඒ අවසාන දේ. ඒවා ජීවුන වෙලා ආවහම අවසානියට දැක්වෙනවා බොහෝ තැන්වල මේ උපේක්ෂාව. පතපොතේ දසාකාර උපේක්ෂාවක් පවා දක්වනවා. අපි මේ කීපයක් විතරක් ගනිමු. දැන් ඔය මේ පාරමී ධර්ම ගැන අපි කලින් දැන් මේ සඳහන් කළා. ඒ වගේම තමයි චලංග උපේක්ඛාව කියලා එකක් තිබෙනවා. චලංග උපේක්ඛාව කියලා කියන්නේ අංග 6ක් සහිත උපේක්ෂාව. මේ කියන්නේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව. මෙතන ඉන්ද්‍රිය සංවරය කියනකොට මේ පින්න තුන අහලා තිබෙනවා. ඇස කන නාසය දිව කය මන කියලා කියන මේ අපේ මේ ඉන්ද්‍රියන් 6 පිළිබඳව ඒන අරමුණු වලදී ඇලීම් ගැටීම් දෙකෙන් හිත මුදාගෙන හිත මධ්‍යස්ථ ස්වභාවයේ උපේක්ෂාවට ගෙන ගැනීම තමයි මෙතන චලංග උපේක්ඛාව කියලා කියන්නේ. ප්‍රිය අප්‍රිය අරමුණු පිළිබඳව ඇලීම් ගැටීම් ඇති කරගන්න නැතුව ඉෂ්ඨානිෂ්ඨ අරමුණු පිළිබඳව මධ්‍යස්ථ තත්වයේ සබා ගැනීම ඒවායේ නිමිති අනුයන්ජන ගන්නවා කියලා කියන ඒවායින් යම් කිසි දෙයක් හිතෙන් දැඩිව අරගෙන ඒ ඔස්සේ කෙලෙස් වඩා ගන්නේ නැතුව මධ්‍යස්ථ වීමයි මෙතන චලංග උපේක්ඛාව කියලා කියන්නේ. ඉන්ද්‍රිය සංවරය පිළිබඳව විශේෂයෙන්ම රහතන් වහන්සේලා ඒවා සම්පූර්ණ කරගත් කල බව සඳහන් වෙනවා. ඊළඟට ඒ වගේම තවත් සඳහන් වෙනවා දැන් බ්‍රහ්ම විහාර උපේක්ෂාව කියලා. බ්‍රහ්ම විහරණ හතරක් තිබෙනවා මේ පින්නතුන් කතුත් අහලා ඇති. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා කියන්නේ මෛත්‍රිය කරුණාව මුදිතාව මුදිතාව කියලා ඊළඟට උපේක්ෂාව. මේ එක එකක් දැන් මෛත්‍රිය කියලා කියන්නේ හැම සත්වුන්ටම ඒ සුවපත් වේවා කියන හැඟීම පොදුවේ ඇති කිරීමයි ඇති කර ගැනීමයි. කරුණාවේදී කියලා කියන්නේ දුකටපත් වුන සත්වයන් පිළිබඳවයි කරුණාව. මුදිතාව යොදන්නේ ඒ සැපයටපත් වුන අය අනේ බොහොම හොඳයි කියලා තමන් සතුටු වෙන ඊර්ෂාව නැතිව ඒ අනුන්ගේ සැපතෙහි සැපත පිළිබඳව තමන් සතුටු වීමේ ගුණය. ඒකත් වටිනා ගුණයක්. ඊර්ෂාව කියන එක නරක ගුණයක් නිසා මේ කියන ගුණාංග හැම එකක්ම සම්පූර්ණ වෙලා පෙරිලා ඇවිල්ලා තමයි උපේක්ෂාව මධ්‍යස්ත බව, සත්වයින් පිළිබඳ මධ්‍යස්ත බවයි කියන්නේ. දැන් ඒක අපි සාමාන්‍යයෙන් අර උපමාවකට සමහර අවස්ථාවල දක්වනවා. අර හරියට මෛත්‍රිය කිරි වගේ, කරුණාව බෙන්ඩරු වගේ, මුදිතාව දී කිරි වගේ, උපේක්ෂාව ගිතෙල් වගේ. ගිතෙල් බර ද්‍රව්‍යයක් ඒ වගේම ඒක අර තැන්පත් බව, බර බව පෙන්නුම් කරන. බර කියලා කියන්නේ එතන ගරු, ගරු බව. ඉතින් ඒ වගේම ඒ ඔන්න එතකොට එතනත් උපේක්ෂාව අගටයි සඳහන් වෙන්නේ. ඊළඟට තවත් ඒ වගේම සඳහන් වෙනවා බොජ්ජංග ධර්ම අතර. බොජ්ජංග කියලා කියන්නේ නිවනට උපකාර වෙන, බෝධි කියලා කියන්නේ අවබෝධයයි. මේ අවබෝධයට උපකාර වෙන ධර්ම හතක් සඳහන් වෙනවා. සති, ධම්ම විචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියලා. සති කියන එක මේ කවුරුත් දන්නවා සිහිය කියන එකයි. සිහියෙන් ධම්ම විචය කියලා කියන්නේ කුසල අකුසල ධර්ම, හොඳ නරක දේවල් පිළිබඳව අවබෝධය මතු කරගන්නවා සිහියෙන්. ඊළඟට ඒක අනුව හොඳ දේවල් වැඩි දියුණු කර ගැනීමටත්, නරක දේවල් දුරු කිරීමටත් යම්කිසි වීරියක් දරනවා. ඒ වීරිය තුලින් යම්කිසි ප්‍රීතියක් ඇති වෙනවා. ඒ ප්‍රීතිය සංසිඳවා ගැනීමෙන් පස්සාද්ධිය කියලා කියන සංසුන් බවක් ඇති වෙනවා. ඒ සංසුන් බව තුලින් සමාධියක් හිතේ එක්තරා නැවතිච්ච ස්වභාවයක්, සමාධියක් ඇති වෙනවා, ඒකාග්‍ර භාවයක්. ඒක වුණාට පස්සේ, ඒ සමාධි තත්වයටපත් වුණාට පස්සේ සමාධිය ආරක්ෂා කර ගැනීම සඳහා වගේම ඒ මධ්‍යස්ත තත්වයක් හිතේ එනවා උපේක්ඛා කියලා. අන්න එතන අර සම්බෝධියට උපකාර වෙන අවබෝධයට යම්කිසි යථාභූත වශයෙන් ඇත්ත ඇති හැටි තේරුම් ගන්න හිත මධ්‍යස්ත තත්වයකට ගේනවා. එතනක් තියෙන්නේ උපේක්ෂාව වැඩිගත්කම එතනක් තියෙනවා. ඉතින් ඒ විදිහට ඒ බොජ්ජංග උපේක්ඛාව. එතකොට ස්ථලංග උපේක්ඛාව, බ්‍රහ්ම විහාර උපේක්ඛාව, බොජ්ජංග උපේක්ඛාව. ඊළඟට තව තිබෙනවා විදර්ශනා ඥාන පිළිබඳවත්. නිවන් ලබා ගැනීමේදී එක්තරා ඥාන පෙළක් පහු කළයි නිර්වාණ ධර්මය ප්‍රත්‍යක්ෂ වෙන්නේ කෙනෙකුට. උද්‍යබ්බය, භංග, භය ආදීනව, නිබ්බිදා, මුංචිතු කම්මිතා, පටිසංඛා, සංඛාරුපෙක්ඛා, අනුලෝම ආදී ඔය විදිහට තියෙනවා. එතන සංඛාරුපෙක්ඛා නමින් හැඳින්වෙනවා. ඒකට කියන සංඛාරුපෙක්ඛාවත් අන්න එතන ඒ විශේෂ උපේක්ෂා තත්ත්වයක්. සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාව. ඒකත් අර කියපු විදර්ශනා ඥාන පරම්පරාවේ වැදගත් සම්දිස්ථානයක්. ඇතිවීම නැතිවීම පෙනුණු අවස්ථාවේ ඉඳලා ඊළඟට නැතිවීම දැකලා භය ඇති වෙනවා, භය ඇති වෙලා නැතිවීම දැකලා භය ඇති වෙනවා. ඒ නිසා කලකිරීමක් ඇති වෙනවා. ඊළඟට ඒ කලකිරීම නිසා මිදීමේ කැමැත්තක් ඇති වෙනවා. මේ මිදීමේ කැමැත්ත අනුව ඊළඟට ත්‍රිලක්ෂණීය වඩනවා, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. එහෙම ත්‍රිලක්ෂණීය වඩලා යම්කිසි එක්තරා තැන්පත් ස්වභාවයකට එනවා. පටිසංඛා, සංඛාරූපේක්ඛා, සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාව. මේ හැම දෙයක්ම සංස්කාරයි, මම මාගිය කියලා ගන්න දෙයක් නැහැ කියලා ඒ අවස්ථාවේ ලොකු විමුක්ත කෙනෙකුගේ හිතේ තත්වයට සමාන වගේ තත්වයක් එනවා. දැන්පත් තත්වයක්. අන්න එකට සංඛාරූපෙක්ඛා කියලා කියනවා. ඒ උපමාව දක්වනවා එතන හරියට නෙළුම් කොලේ දිය බින්දුව වගේ නොඇලී තියෙනවා කියලා. ඇත්ත වශයෙන්ම මේ උපමාව දක්වන්නේ රහතන් වහන්සේ රහත් තත්වයේ පිළිබඳවයි. නමුත් ඒකත් අර ඒ තරම්ම ඒ උපේක්ෂාවේ වටිනාකමක් ඉතින් දිත් තිබෙන සංඛාරූපෙක්ඛා කියලා. ඉතින් එතනත් අර උපේක්ෂාව ගැන කල්පනා කරනකොට ඔන්න හොඳ වැදගත් දෙයක්. ඒ වගේම දැන් තියෙනවා දැන් ධානයන් පිළිබඳව සඳහන් වෙන තැන්වලත් හතරවෙනි ධානයේදී ඒතර උපේක්ෂාව මුල් ධානවල තිබෙන අඩුපාඩුකම් ඒ නීවරණ ධර්මයන් ඉවත් කරගෙන හිත ඒකාග්‍ර වුණාට පස්සේ එතන සඳහන් වෙනවා ශපේනුයි දුකේනුයි ඉවත් වෙලා සොම්නස් ධම්නස් වලුත් ඉවත් වෙලා ඒ දෙපැත්තටම යන්නේ නැතුව උපේක්ෂා සති පාරිශුද්ධින් උපේක්ෂාවෙන් නැති කරගත්තු ඒ සිහිය ඇතිව පිරිසුදු තත්වයක් මධ්‍යස්ථ තත්වයක් තිබෙනවා හතරවෙනි ධානය. ඇත්ත වශයෙන් හතරවෙනි ධානය තමයි පාදක කරගන්නේ අභිඥා කියලා කියන මහා ඍති තත්ත්ව පවා ලබා ගන්න. එතකොට මේ හැම එකකින්ම අපිට පේනවා අර බුදුරජාණන් වහන්සේ, බෝධිසත්වයන් වහන්සේත් ඒ පාරමී අතර උපේක්ෂාව දක්වාම එනවා. ඊළඟට අර බ්‍රහ්ම විහාරවලත් ඒ උපේක්ෂාව අර වැඩිහිටි කෙනෙකුගේ තුල තිබෙන සත්වයන් පිළිබඳ මධ්‍යස්ථ භාවය, නොකැළඹෙන ස්වභාවය, ඊතල් කලයක වගේ අන්න ඒ විදිහේ ස්වභාවයක්. ඊළඟට මෙතනත් අර සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාවක්. ඒ වගේම මේ ධ්‍යාන අතරෙත් ධ්‍යානයේදීත් අර සිත තැන්පත් සම්පූර්ණයෙන්ම හොඳට හිත තැන්පත් වුණාට පස්සේ ඒකාග්‍ර භාවයට, එකඟ භාවයටපත් වුණාට පස්සේ එතන තිබෙන්නේ මධ්‍යස්ථ ස්වභාවයක්. ඔන්න ඔය උපේක්ෂා ගුණය එහි වැදගත්කම අපට හිතා ගන්න පුළුවන්. සාමාන්‍ය ලෝකයා මේ උපේක්ෂාව මධ්‍යස්ථ බව ගැන නෙවෙයි හැමතිස්සෙම එක එක් පැති අල්ල ගන්න ස්වභාවයක් තිබෙනවා. ඇලීම් ගැටීම් දෙක අතරේ මුළු මහත් සංසාරයේම තිබෙන්නේ ඔය ඇලීම් ගැටීම් දෙක තුලයි. මේ ඇලීම් ගැටීම් වලින් ඉවත් වුණු අවස්ථාවේදී තමයි ලෝකේ යථා තත්ත්වය පෙනෙන්නේ. ඒක නිසා තමයි දැන් ඔය දැන් නිවන පිළිබඳව සඳහන් වෙනවා. නිවන් අවබෝධ කරගත්ත නැතා උපසමානුස්සතිය කියලා කියන උපශාන්ත බව. දැන් මෙතනත් අර ගාථාවේ කියවන උපසන්ත කියලා වචනයක්. උපසන්ත කියලා කියන්නේ උපශාන්ත කියලා කියන්නේ සංහිඳුණු. මේ සංහිඳීම පිළිබඳ නිමිත්ත තමයි නිවනේ කියලා කියන්නේ. නිවන් නිමිත්ත. දැන් නිවන පිළිබඳව සඳහන් වෙනවා ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං ඔය ආදී පාටියක් සඳහන් වෙනවා. එයින් කියවෙන්නේ මෙහෙම ශාන්තයි මෙහෙම ප්‍රණීතයි. මොකද්ද සියලු සංස්කාරයන්ගේ සංසිඳීම. සියලු ඒ උපදී හැටියට කියලා මේ පඤ්චස්කන්ධයේ මේ හැම එකක්ම අතහැරීම. ඊළඟට තණ්හාව ක්ෂය කිරීම, විරාගය, නොවැල්ම, නිවීම කියලා අන්න ඒ විදිහට ඒ සංසිඳීම මධ්‍යස්ත බව. ඒක තමයි ඒ සෙන්ට හිත ගැනීම තමයි මේ විමුක්තිය. නිවන ශාන්තිය. දැන් අපි කිව්වා අර නිවන පරමා ශාන්තිය හැටියට හඳුන්වන්නේ මක් නිසාද කියලා. මොකද මේකට අවශ්‍යතාව අපිට හිතා ගන්න පුළුවන් මේ සංසාරය කියන්නේ මහා කර්ම පටලැවිල්ලක්. අතීතයේ අපි කර කර්ම හැම එකක්ම මේ විඥානයේ තැන්පත් වෙලා තිබෙනවා. නානා ප්‍රකාර නොයෙකුත් අවස්ථාවල් වල අපේ මේ ඉන්ද්‍රියන්ට ගැටෙන අරමුණු ඔස්සේ ඒ කර්ම වේගයන් මතුවෙනවා. අන්නේ මතුවෙන කර්ම වේගයන් ඔස්සේ අපි අවිද්‍යාව නිසා, නොදැනුවත්කම නිසා, මමයේ මාගේ කියන හැඟීම නිසා ඒවා විපාක බව නොදැන ඒවා එක්ක හැලහැප්පිලි ඇති කරගෙන ඒ තුලින් තවත් කර්ම මතු කර ගන්නවා. එයින් තමයි සංසාරී දික් කරගන්නේ. අන්න එතකොට අර කුඩා සාමණේරයන් වහන්සේ අර ලොකු බණක් අර පොඩි වචනෙන් කිව්වේ මේක ස්වාමීනාථගේ වරදක් නෙවෙයි, මගේ වරදක් නෙවෙයි, මේ සංසාර දෝෂයක්. මේ සංසාර දෝෂය නමින් හැඳින්වෙත් ඔන්නෝකයි. මේ කර්මපටල ඇවිල්ල දීර්ඝ කාලයක් මේ සංසාරයේ සත්‍යය දඟලන්නේ නූල් බෝලයක් එක්ක. බල්ලෙකුට නූල් බෝලයක් දුන්නාම ඒක එහෙම නැත්නම් ඒක අවුල් වෙච්ච නූල් බෝලයක් ලියන්න දන්නේ නැති කෙනෙකුට දුන්නාම තව තවත් පටලවා ගන්නවා. අන්න ඒ වගේ දෙයක් මේ අවිද්‍යාව නිසා, මම මාගේ කියලා ගත්ත අවිද්‍යාව නිසා ලෝක සත්‍යය ඒ කර්මපටල ඇවිල්ල තුලින් තව තවත් කර්ම රැස් කරගෙන මහා දුක් ජාලයක් තමන්ම වවා ගන්නවා. ඒ වෙනුවට කරන්න තියෙන්නේ හැකි හැම අවස්ථාවකම හැකි ඉක්මනින් ඉවසීම උපේක්ෂාව ගෙනල්ලා අර කර්ම වේගය කර්මාවේගය සංසිඳවා ගන්න ඕන. අන්න අර කියාපු අර කුඩා මහරහත් ස්වාමීන් වහන්සේ වගේ, කුඩා ස්වාමීන් වහන්සේ වගේ දැන් සාමාන්‍ය කෙනෙකුට නම් අර විදිහේ අත්වැරද්දකින් පවා අත්වැරද්දක් වුණත් ඇති ලොකු රණ්ඩුවක් ඇති කරගන්න. ස්වාමීන් වහන්සේගේ නොදැනුවත්කමින් අර ඒ වෙලාවේ අර වටාත් එකොණ වැදුණා. නමුත් සාමාන්‍ය කියන්නේ මගේ ඇහ පොඩි කරා කියලා. එහෙම මොකක් හරි කියලා සමහර විට ඊළඟට තව ටිකක් ඒකට දොස් පැවරුවාම අර පස්සේ එක අතින් දැහැට පිළිගන්නවාම කෙනෙකුට කියන්න පුළුවන් මගේ ඇහත් නේ ඔයකල තමයි මට මෙහෙමත් කියනවා කියලා. ඒ විදිහේ රොස්පරොස් වෙන්න තිබුණා. ඒ වෙනුවට අර ස්වාමීන් වහන්සේ ඉතාමත්ම නියතමානීව හිගරුව සුවචව අර කර්මපටලැවිල්ලේ ස්වභාවය ලොකු සාමණේරයන්ට වටහා දුන්නා. සාමණේරයන්ගේ දෝෂිකුත් නෙමෙයි මේක කර්ම, මේක මේ සංසාර ස්වභාවයක්. ඉතින් ඒක නිසා ඒ අවබෝධයයි මෙතන මේ කිව්වේ සම්මදඤ්ඤා විමුක්තස්ස කියලා. අර ගාථාවේ කිව්වේ සම්‍යක් ප්‍රඥාවෙන්. මේ සම්‍යක් ප්‍රඥාව ඕනෝකයි. මේ දීර්ඝ කාලයක් ලෝකයා සංස්කාරය උඩ කරකැවෙන්නේ අවිද්‍යාව නිසායි. මේ අවිද්‍යාව නොදැනුවත්කම මේ තනිකර දුක් ගොඩක්, මේක දුක් ගොඩක් බව තේරුම් නොගෙන ඒක අල්ලාගෙන, ඒක මමයේ මාගේ කියලා අල්ලාගෙන මේ පඤ්චස්කන්ධයේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පඤ්චස්කන්ධය අල්ලාගෙන ඒකට පැමිණෙන මේ කර්මානුරූපව පැමිණෙන යම් යම් උපද්‍රව පවා ඒවා වරදවල වටහාගෙන අහවල් දෙනා අහවල් කෙනා කර දෙයි කියලා ඒ අය පිළිබඳව දේශය ඇති කරගෙන ඒ නිසා නොයෙකුත් සංසාරේ දික් වෙන පටලැවිලි හදා ගන්නවා. ඒ වෙනුවට අර කියාපු රහතන් වහන්සේ කළා වගේ මෙතන තියෙන්නේ අපිට මේකේ යට තිබෙන්න පුළුවන් මොන හේතුවකින් හරි අපේම කර්මයක්. දැන් අර ස්වාමීන් වහන්සේගේ ඇහ පොඩි වීමට යම් කිසි කර්මයක් ඇති වෙන්න පුළුවන්. එතෙන්දී ඒකලේ ඒ තුවාල වෙච්ච ඇහ වහගෙන අනික් කළ යුතු දේවල් කළා හිත කිලිටි කරගන්නේ නැතුව. ඒ තරම් ප්‍රඥායස දියුණුවයි. ඒකත් අපිට ඒ ධෛර්යය, වීරිය, මහා ඒ කුඩා සාමණේරයන් වහන්සේගේ ගුණ සම්පත්තිය අපිට සමූහයක්ම ඒක ඒ හිතට නඟලා බලනකොට පේනවා. ඒ අවස්ථාවේ අර කුඩා ස්වාමීන් වහන්සේ එක ඇහක් වහගෙන අර සියලුවත් පිළිවෙත් කළ ආකාරය සියයට නංගනකොට අපිට මේ පොඩි ආබාධයකින් අපිට මේ දේවල් කරගන්න බෑ. ඒ වගේම හිතත් ඒවයින් නරක කරගන්න. කොයිතරම් වටිනා ආදර්ශයක්ද උන්වහන්සේ ලෝකයට දුන්නේ. ඒකම තමයි එතන සන්තං කස්ස මනං හෝති සන්තා වාචාච කම්මචේ. සිතත් ශාන්තයි, වචනයත් ශාන්තයි, ක්‍රියාවත් ශාන්තයි. මේ හැම එකක්ම ශාන්ත වීම නිසා තමයි අර ලොකු සාන්නාංශගේ ධර්මයස ප්‍රඥායස අරගන්න තරම් අවස්ථාවක් සැලසුනේ. ඊළඟට මේ ගාථාවේ සඳහන් වෙනවා තව වචනයක්. මේ එක ගාථාවක සඳහන් වෙන එක එක වචනයක් ගැන කියනවනම් විශාල පොතක් ලියන්න තරම් වටිනා දේවල් තිබෙනවා. නමුත් ඔයතන තියෙනවා වැදගත් වචනයක් තාදී කියලා. තාදී කියන වචනේ සාමාන්‍යයෙන් පරිවර්තනය කරන්නේ ස්ථිරසාර ගුණ ඇති කියලා. තාදී තාදිසෝ කියලා වචනේ සාමාන්‍ය තේරුම නම් එසේ වූ කියන එකයි. එසේ වූ, එහෙව් කියන එක දැන් සමාජයේ පාවිච්චි වෙනවා. එහෙව් කෙනා කියලා කියනවා. එහෙව් කියලා කියන්නේ අන්නේ යම්කිසි එතන ඒ ස්ථාවරයක් තිබෙනවා ඒ තැනත්තාට. එහෙව් කෙනයි මෙහෙම කියලා කියන්නේ. අන්නේ එතන ඒ විදිහට එහෙව්. නමුත් මේ රහතන් වහන්සේගේ එහෙව් බව මොකක්ද? දැන් සාමාන්‍ය ලෝකයේ නම් බොහෝ දෙනා සිටින්නේ එසේ මෙසේ අය. එසේ මෙසේ කියනකොටම එතන තියෙන චපල බව. මේ රහතන් වහන්සේ එසේ මෙසේ කෙනෙක් නොවේ. එසේම කෙනෙක්. එසේ වූම කෙනෙක්. ඒකයි එහෙව් කියලා කියන්නේ. මොකද අර ලෝකෝත්තර විමුක්තිය ස්ථිරයි. ලෝකෝත්තර විමුක්තිය ඒ ලබාගත්තු රහත් භවෙන් ලබාගත්තු ඒ ප්‍රත්‍යක්ෂය සංසාර ස්වභාවය පිළිබඳ ප්‍රතිච්ඡ සමුප්පාද කියලා කියන හේතු ප්‍රත්‍යයන්ගෙන් මේකෙන් ඇතිවීම පිළිබඳව ඒ සුළු මොහොතේදී තමන් ප්‍රත්‍යක්ෂ කරගන්න දෙය අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ඒක ස්ථිරයි ඒක ස්ථාවරයි අන්න එහි පිහිටන රහතන් වහන්සේ ඒකයි එහෙව් කියන කියන්නේ රහතන් වහන්සේ එහෙව් කෙනෙක් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි එසේ මෙසේ නම් ඒ එන අරමුණු අනුව වෙන් වෙනවා එසේ මෙසේ කියලා කියන්නේ දැන් ඔන්න ඇහෙන් එන රූපය අනුව ඒකට ඇදිලා යනවා ඒක අනුව අර නැවතත් සංසාරියට ඇදිලා යනවා කනට එන සද්දය අනුව නැවතත් සංසාර පටලැවිල්ලට අහු වෙනවා ඒ විදිහ දෙයක් සාමාන්‍ය ලෝකයාගේ අන්න එසේ මෙසේ පුද්ගලයා මොකද එන අරමුණු අනුව වෙනස් වෙනවා ඒ තැනත්ගේ හිත අමුතහතන් වහන්සේ අර ස්ථිරසාර ඉතින් අර ඉන්ද්‍ර කීලයක් වගේ කියලා වෙන සමහර අවස්ථාවල දක්වනවා ඒ තාදී කියන වචනේ නොයිකුත් ආකාරයට පොතපතේ විග්‍රහ කරනවා නමුත් ගැඹුරින් කල්පනා කරලා බලනකොට ඔහොමයි අපිට ගන්න තියෙන්නේ ඒ එහෙව් බවයි මෙතන කියන්නේ ඒ ස්ථිරසාර ගුණයයි අන්න ඒ ස්ථිරසාර ගුණය එන්නේ අවබෝධය තුලින් සම්‍යක් ප්‍රඥාව තුලින් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හැම දෙයක්ම සිද්ධ වෙන බව මේ හැම කෙනාටම මේ සංසාරය එකතු කරන ලද කර්මපටල ඇවිල්ලා කර්ම ගොන්නක් තිබෙන බව ඒවා අවස්ථානුකූලව නොයෙකුත් හේතුන් නිසා මතුවෙන බව ඒක මතුවෙන්නේ ධර්මතාවක් අනුවයි කර්ම චක්‍රය අනුව ඒකේ ක්‍රියාකාරීත්වය කොයිතරම් ප්‍රබලද කියතොත් කොයිතරම් සංකීර්ණද කියතොත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන කර්මวิෂය අචින්තේයයි කියලා හිතන්න ගියොත් පිසු වැටෙනවා කියලා ඒ තරමට එකිනෙකත් මේවා විග්‍රහ කරන්න බෑ බුද්ධ ඥාණයට මේවායේ තත්ත්වය පේනවා සාමාන්‍ය කෙනෙකුට තර්ක විතර්ක වලින් මේ කර්මයේ පටලැවිලි බේර ගන්න බෑ යන්තම් මේකට ඉඟියක් විතරයි අවශ්‍ය වෙන්නේ ඉඟියක් ඔස්සේ මේක යමක් ඥාය වශයෙන් තේරුම් ගන්නවා ඇරෙන්න මේ එක කර්මයක් කොයි විදියට කොයි තරම් කාලයක්කට ඈතට යනවද කියලා ඒකාන්ත වශයෙන් කියන්න බැරි තරම් මහ පුදුම ව්‍යාකූල තත්ත්වයක් තිබෙනවා නමුත් ධර්මතාව වශයෙන් අවබෝධ කරගන්නවා රහතන් වහන්සේලා තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මෙතන මේ මමයේ මාගේ කියලා කියන්නේ සංසාරයේ අවිද්‍යාව නිසා එක්රස් කරගත්තු සංස්කාර ගොඩක් මේ සංස්කාර ගොඩ තුලිනුයි අපි මේ නාම රූප ධර්ම කියලා හදාගෙන මගේ කයයි මගේ හිතයි කියලා අරගෙන මේ මෝහයෙන් ලෝකයක් එක්ක පටලවාගෙන තව තවත් සංසාරේ දික් කරගන්නේ මේ අවබෝධය ක්ෂණිකව නමුත් ඒ රහතන් වහන්සේට ලැබෙනවා අන්න ඒ පිහිටලා තමයි රහතන් වහන්සේගේ චර්යාව සකස් වෙන්නේ ඒක නිසා තමයි අර මේ හැම අවස්ථාවකදීම උපේක්ෂාවට හිත ගේන උත්සාහවත් වන්නේ බ්‍රහ්ම විහාර උපේක්ෂාව ගැන හිතුවත් අපිට පේනවා එතෙන්දිත් අර මධ්‍යස්ත බවයි මේ චලංග උපේක්ෂාව කියලා කිව්වෙත් ඒ ඉන්ද්‍රිය ආරමුණු හමුවේ ඒවායින් නොසැලී සිටින ඒවාට අසු නොවී සිටින ස්වභාවයක් මේ විමුක්තිය නිසා විමුක්ත සිතේ තිබෙනවා ඒකට තමයි අර නෙළුම්පතේ දිය බිඳුව කියලා කියන්නේ එතකොට මේ පියුම නෙළුම් මල මේ ශාසනයේ වටිනා සංකේතයක් වන්නේත් ඒකයි බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා මේ සංසාර මඩ වගුරේ මේ පෘථග්ජන ලෝකයා කියලා කියන සංසාර මඩවගුරේ අපි හිතමු පාරායිනේ යථා සංකාර ධානාස්මින් උජ්ජිතස්මින් මහාපතේ පදුමන් තත්ත්‍යායේත සුචිගන්ධං මනෝරමං ඔය ආදී වශයෙන් දක්වලා තිබෙනවා ධර්මයේ සමහර තැන්වල මේ පාරායිනේ මහ ගවරවලක් අපි හිතමු මහා කුණු වතුර වැහි වතුර එකතු වෙච්ච ගවරවලක් තියෙනවා කියලා. ඕකට කොහොම හරි නෙළුම් මැටයක් වැටිලා නෙළුම් පැලයක් හැදිලා නෙළුම් මලක් පිපෙනවා. නමුත් නෙළුම් මල ඒ විදිහට නෙවෙයි සුචිගන්ධං මනෝරමං පිරිසුදු සුවඳ තිබෙනවා දකින්න මනරම් අන්න ඒ විදිහ දෙයක් තමයි මේ ලෝකෝත්තර ගුණ කියලා කියන්නේ ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ඒ රහත් සිත රහතන් වහන්සේ පිළිබඳව අන්නර නෙළුම් මලක් වගේ එක පැත්තකින් තව පැත්තකින් බලනවා නෙළුම් මලේ නෙළුම් පෙත්තටත් නෙළුම් කොළයටත් වැටෙන වතුර බිඳුව නෙළුම් කොළේවත් නෙළුම් මලවත් තෙමන්නේ නැහැ ඒ වගේම අවට තියෙන මඩින්වත් ජලේන පංචේන අනුපලිත්තං කියලා කියනවා නෙළුම් මල ඒ අවට තිබෙන ඒ ජලයෙනුත් මඩිනුත් නොකිලීටිව පවතිනවා කියලා. අන්න ඒ විදිහ දෙයක් තමයි ලෝකෝත්තර ගුණය කියලා කියන්නේ. බුදු පියාණන් වහන්සේලා ලෝකයට හඳුන්වා දෙන ඒ ලෝකෝත්තර විමුක්තිය. ඒ විමුක්ත වූ සිතේ සත්‍යයයි අන්නර ඒ කුඩා රහතන් වහන්සේගේ චර්යාව තුලින් ඒ ක්‍රියාව තුලින් වචනය තුලින් අපිට මේ කථාන්තරය පෙන්වුම් කරලා තියෙන්නේ. එතකොට මේ ආශ්‍රයෙන් අපි කල්පනා කරගන්න ඕන මේකට මුල මොකක්ද? මුල මේ අර කලින් කියාපු ආකාරයට ශාන්ති කර්ම කියලා දෙවියන්ගෙන් යදලා ලබා ගන්න දෙයක් නෙවෙයි. අප ළඟම තිබෙන අපි එදිනදා ජීවිතයේ පරිහරණය කරන මෙන්න මේ දොරවල් තුන. සිත කය වචනය මේ තුන් දොර රැක ගැනීමයි මේ තුන් දොර සංවර කර ගැනීමයි මේ තුන් දොර සංසුන් කර ගැනීමයි දැන් මේ පින්වත් පිරිස ඇතම් කෙනෙක් මේ දස සීල් සමාදන් වෙලා තවත් කෙනෙක් පොහොය අට සීල් සමාදන් වෙලා තවත් කෙනෙක් ආජීවශ්‍රමික සීලය සමාදන් වෙලා මේ හැම එකකින්ම කරන්නේ කය වචන හික්මවා ගැනීමයි කය වචන හික්මවා ගන්නවා කියලා කිව්වට ඒක තුල තිබෙනවා මනසත් ඒ තුලින්ම ඉබේටම හික්මෙනවා මොකද කය වචන හික්මවා ගැනීම සඳහා පාවිච්චි කරන්නේ මනසයි හිතයි නම් කිසි අදිෂ්ඨානයක පිහිටලා ඒ අදිෂ්ඨානය මේ ශීලය එක් එක් ශික්ෂාපදයේ Taman සමාදන් වෙන ශික්ෂාපදයේ Tamanම ස්වේච්ඡාවෙන් ඒ පිළි අරගෙන අද මේ දවස එහෙම නැත්නම් මේ කාල සීමාව මම මේ කියාපු ප්‍රතිපත්තිය අනුව ජීවත් වෙනවා කියලා අන්න කය වචන හික්මවා ගන්නවා ඒ තුලින් මනසත් හික්මවා ගන්නවා ශාන්ත කර ගන්නවා උපශාන්ත කර ගන්නවා එදිනදා ජීවිතයේ පැමිණෙන අරමුණු ඔස්සේ කැළඹෙන්නේ නැතුව සංසුන් ජීවිතයක් ගත කරන්න අවස්ථාවක් තමයි සීල් සමාදන් වෙන දවසේ කියලා කියන්නේ ඒ විදිහට පටන් ගන්න ගමනම තමයි මහා පාරමී ගමනක් වෙලා බුදු කෙනෙක් පහළ වෙන්නේ පසේ බුදු කෙනෙක් පහළ වෙන්නේ රහත් කෙනෙක් පහළ වෙන්නේ අන්න ඒ විදිහට කල්පනා කර ගන්න ඕනේ එතකොට මෙන්න මේ තුන් දොර පිළිබඳව ඒ සංසිඳියාව එහෙම නැත්නම් සංසුන් බව නිවීම තමයි නිවන කියලා කියන්නේ මේ පාරමී ධර්ම හැම එකතම පරමාර්ථය අවසාන වශයෙන් සිත උපේක්ෂා තත්වයට ගැනීමයි මේ පරමාර්ථ ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා අන්නේකට උපකාර වෙන චර්යාවයි මේ ශීලයේ තුල තිබෙන්නේ. ඊළඟට ශීලයේ පරමාර්ථය සමාධියයි. ශීලය පදනමයි. ඒ පදනම තුලින් අපි බලාපොරොත්තු වෙනවා හිත තැන්පත් කරගන්න. තැන්පත් කර ගැනීම කියලා කියන්නේ තරකයි. හිත තැන්පත් නොවන්නේ විසිරෙන්නේ අන්න අර කියාපු ඇලීම් ගැටීම් දෙක තුලයි. එහෙම අවස්ථාවකම අර ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ඉන්ද්‍රියන් පිළිබඳව සංවරය තුලින් බලනවා හිත හැමතිස්සෙම මධ්‍යස්ථ තත්වයට ගේන්න. ඒ විදිහට සිත මධ්‍යස්ථ තත්වයට ගෙනල්ලා අර චතුර්ථ ධානය කියලා කියපු හතරවෙනි ධාන වගේ තත්ව වෙනකොට ඉතාමත්ම ප්‍රබලයි හිතේ මධ්‍යස්ථ භවය වගේ මේකඟ භව. ඊළඟට ඒක තමයි උපකාර කරගන්නේ අභිඥාලාභීන් අභිඥාදී මහා ශක්තියින් ඒ හපංකම් කරන්න. ඊළඟට නිවනට උපකාර කරගන්නවා ඇතම් කෙනෙක් ඒකම ඒක තුලින් අර අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය දකිනවා. එතෙන්ති තේ උපේක්ෂාවයි. එතකොට මේ උපේක්ෂා ශක්තිය අර නොදුක් නොසුව කියලා කියන සාමාන්‍ය ලෝකයා සැපයි දුකයි අතරේ ජීවිතය ගෙවන්නේ. නමුත් මේ ධර්මයේ දක්වෙනවා උපේක්ෂාවේ ශ්‍රේෂ්ඨත්වය. ඒ උපේක්ෂාව තුළින් තමයි අර තාදී ගුණය ඇති වෙන්නේ, අර එහෙවු බව ඇති වෙන්නේ. අන්න ඒ විදිහට ඒ සමාධිය ශක්තිමත් වුණාට පස්සේ ඔන්න ඊළඟට එතන කියවෙන්නේ අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණීය භාවනාවයි අත්ත වශයෙන්ම විපස්සනා භාවනාව කියලා කියන්නේ. විදර්ශනාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ තාක් දීර්ඝ සංසාරයේ මම මාගේ කියලා ගත්ත මේ පංචස්කන්ධයේ අනිත්‍ය බව දුක් ස්වභාවය මම මාගේ කිය නොහැකි ස්වභාවය ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි. ඒකටත් ඕනා වෙනවා අර කියාපු උපේක්ෂාව. ඒක නිසා තමයි අර සංස්කාර උපේක්ෂාව කියලා කිව්වේ මේව සංස්කාර හැටියට දකිනවා. මේ හැම දෙයක්ම මම මාගේ කියලා ගත්ත දේවල් හැම එකක්ම සංස්කාර හැටියට දකිනවා. සකස් කිරීම ගොඩක් මෙතන තිබෙන්නේ. මේ සකස් කිරීම ගොඩ තිබෙන තාක් සංසාරයක් වැඩෙනවා. ඇත්ත වශයෙන්ම මේවට සකස් කිරීම කියලා කියන්නේ මොකද? අර කියාපු විදිහට අතීත කර්මානුරූපව යම්කිසි කර්මාවේගයක් නිසා යම්කිසි දෙයක් මතු වුණාම ඒක තුලින් සකස් කිරීම රාශියක් කරන්නයි සාමාන්‍ය ලෝකයා පෙළඹෙන්නේ අවිද්‍යාවෙන්. ඒ වෙනුවට කරන්න ඕනේ එතන එතනම සංසිඳුවා ගැනීමයි. එතකොට සංසිඳීම කියන එක ශාන්ත බව සංසිඳීම කියලා කියන්නේ අන්න අර සකස් කිරීම වලින් වැළකීලා සකස් කිරීම මේ ශක්තිය ඒ කියන්නේ සංස්කාර සංසිඳීම කියලා කියන්නේ සකස් කිරීමේ ස්වභාවය එක සංසිඳුවා ගැනීමයි. එතනයි ඒ අවසාන පරම ශාන්තිය තිබෙන්නේ විමුක්තිය තිබෙන්නේ. නමුත් ඒ තාක් ලෝකයා හිතුවේ කල්පනා කළේ මේ හැම දෙයක්ම මම මාගේ කියලා ගත්තු නිසා මේ ලෝකය වඩනවා මිසක් මේ හැම එකක්ම යම්කිසි තමන් ක්‍රියාත්මක වීමක් තුලින් ඇලීම් ගැටීම් ආදී ඔස්සේ ගිහිල්ලා මේ සංසාරයෙන් මිදෙන්න බොහෝ දෙනා උත්සාහ කළා. බුදු පියාණන් වහන්සේ පමණයි දැක්ුවේ මෙතන තිබෙන හේතුප්‍රත්‍ය සම්බන්ධතාවක්. මම මේ මාගේ කියලා ගන්න දෙයක් නැහැ. මේ අතීත සංසාරයේ ඉඳලාම එන යම්කිසි කර්ම වේග රාශියක් නිසායි මේ ජීවිතයක් භවයක් ලැබිලා තිබෙන්නේ. අද මිනිසෙක් හෙට තිරිසනෙක් ඊළඟට දෙවියෙක් ඔය ආදී වශයෙන් නොයෙකුත් විදිහේ භව පැවැත්මවල් ඇති වෙලා තිබෙනවා. මේ පැවැත්මවල වලට පැවැත්ම ගෙන යන්නේ අන්න අර උපාදානිය කියලා කියන දැඩි අල්ලා ගැනීම තණ්හාවෙන් කරන අල්ලා ගැනීම තුලිනුයි. ඊළඟට ඒ තණ්හාවේ සීමාවක් නැති නිසා ඒ තණ්හාව නිසාම අර ඉදිරිපත් වෙන හැම එකක් ඔස්සේ තව තවත් සකස් කිරීම කරලා තණ්හාව වඩා ගන්නවා. ඒ සකස් කිරීම කරන්නේ තණ්හාව සංසිඳවා ගැනීමටයි. නමුත් මේක කවදාවත් පුරවලා සම්පූර්ණ කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි, තෘප්තියක් ඇති කරගන්න ඇති දෙයක් නෙවෙයි. ඉතින් ලෝකයා සැනසීම බලන්නේ අර එදිනදා ඕනෑ පහතම් සම්පූර්ණ කර ගැනීමේ. හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා අසල් වැසියා ඒ ලබාගත්තු දේවල් මම ලබා ගත්තොත් අන්න එදාට තමයි මට නියම ශාන්තිය. නමුත් ඊළඟට ඒව ලබාගෙනත් ඊළඟට තෘප්තියක් නැහැ, තව තවත් තියෙනවා. මේ ජීවිතයේ අවුරුදු 100ක් ගත කළත් අතීතයේ කියන මහා චක්‍රවර්ති රජවරු පවා රට රාජ්‍ය අල්ලගෙන මුළු ලෝකෙම අල්ලගෙන ඒත් බෑ, ඒත් සෑහීමකටපත් වෙන්නේ නැහැ, තෘප්තියක් නැහැ. අන්න ඒ විදිහේ දෙයක් මේ තණ්හාව කියන එක. ඒකට තණ්හාවේ ඒ තණ්හාවෙන් කියන දේවල් ලබා ගැනීමෙන් නෙවෙයි ශාන්තිය තිබෙන්නේ. ඒ තුලින් කවදාවත් හැනසීමක් සංසිඳීමක් නැහැ. ඒ විනෝඩ බුදු පියාණන් වහන්සේ දක්වන්නේ අර තණ්හාවම සංසිඳුවා ගැනීමයි. අර පිපාසයම සංසිඳුවා ගැනීමයි. පිපාසය ඇති නොවන තත්වයට අර සසර දුවන පිපාසය ඇති නොවන තත්වයට සිත පමුණුවා ගැනීමයි. ඒක අවබෝධය තුලින් වෙන්නේ. මෙතන මම යමාගේ කියලා ගති උත්තක් නැහැ. මෙතන තියෙන මේ පංචස්කන්ධය, මේ කර්මානුරූපව පහළ වුණු රූප ආදී මේ ස්කන්ධ පහ යම් කිසි කාල සීමාවක් පැවතිලා නැති වෙලා යනවා. ඒක තිබෙන තාක් මධ්‍යස්තව මෙයින් ගන්න ලොකුම වැඩේ තමයි මේ නිර්වාණය අවබෝධ කර ගැනීම. මනුෂ්‍ය ජීවිතයේ ඇති පරමාර්ථය විශේෂයෙන්ම නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම විය යුතුයි බුදු පියාණන් වහන්සේගේ දර්ශනයට අනුව. අනිකුත් ඕනෑ එපාකම් ඒවා එදිනදා ජීවිතයේ ගෙන යාම සඳහා කරන දේවල් පමණයි. ඒවා සසර වඩන දේවල්. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා නසියා ලෝක වඩනෝ ලෝක වර්ධනයක් වෙන්න එපා කියලා. ලෝකය වඩන එක නෙවෙයි, ලෝකය වඩන්නයි සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටික ඒ දර්ශන ඉදිරිපත් වෙලා නොයෙකුත් ඒ ඉගැන්වීම් කරන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ මේ ලෝකයෙන් මිදීම, බුදු පියාණන් වහන්සේ දක්වන මේ බඹයක් පමණ වූ මේ ශරීරයම මම ලෝකයක්, ලෝකයේ ඇතිවීමත්, ලෝකයේ නිරුද්ධ වීමත්, ලෝක නිරුද්ධ කරීමේ මාර්ගයත් මම දක්වාලනවා කියලා. ඒකෝර මේ බඹයක් පමණ වූ ශරීරය තමයි අර කියාපු දොරවල් තුන තිබෙන්නේ, අර කියාපු දොරවල් හය තිබෙන්නේ. දොරවල් තුන කියලා කිව්වේ සිත, කය, වචනය කියලා ක්‍රියාකාරීත්වය පිළිබඳව පොළඹවන දේවල්. දොරවල් හය කිව්වේ ඇස, කන, නාසය, දිව, කය, මන කියලා කියන මේ ඉන්ද්‍රිය හය. එතකොට මෙන්න මේ වගේ දොරවල් හයක් හෝ දොරවල් තුනක් ඇති මෙන්න මේ ශරීර කූඩුව. මේක තුලමයි මේ දුක තිබෙන්නේ, දුකට හේතුව තිබෙන්නේ, දුකේ සංසිඳීම කියලා කියන නිවන තිබෙන්නේ, ඒකට මාර්ගය කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය තිබෙන්නේ. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ අර හරි දැකුමයි, අර මධ්‍යස්ත වුණු සිතකින් ඇති කරගන්න මේ ලෝකේ යථා ස්වභාවය පිළිබඳව හරි දැකුම. ඒ හරි දැකුම අනුව හරි සිතුම් පැතුම් ඇති කරගන්නවා. ඒ හරි සිතුම් පැතුම් අනුව හරි වචන පාවිච්චි කරනවා. ඒ හරි වචන අනුව ක්‍රියා කරන හරි කර්මාන්ත කියලා කියන අර ප්‍රාණඝාත, අදින්නාදාන, කාමීච්ඡාචාර ආදී ඒවායින් වැළකිනවා. ඊළඟට හරි ආජීවියක්, නියම ධාර්මික ආජීවියකින් තමන්ගේ ජීවිතය හරි ගස්ස ගන්නවා. ඊළඟට ඒ ආජීවිය තුලින් හොඳ දේ ලං කර ගැනීමටත්, නරක දේ ඉවත් කර ගැනීමටත් යම්කිසි වීරියක්, ව්‍යායාමයක් දමනවා, සම්මා වායාම කියලා. ඊළඟට ඒ සම්මා ව්‍යායාමය කියලා කියන ඒ වීරිය තුලින්ම යම්කිසි සතියක්, යම්කිසි හරි සිහියක්, නියම නිතර එළඹ සිටි සිහියක් ඇති කර ගන්නවා. ඒ සිහිය බොහෝ වේලා පවත්වා ගන්න, ඒකාග්‍ර කර ගන්න තත්වයකටපත් වුනහම ඒකට සමාධිය කියලා කියනවා. ඔන්න ඕක තමයි ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. අන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි එතකොට මේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මධ්‍යම ප්‍රතිපදාව. එහෙම නැත්නම් නිර්වාණ මාර්ගය, මැදුම් මාර්ගය. මේකට මධ්‍යම ප්‍රතිපදාව කියලා කිව්වෙත් ඒකයි. මේක මම යමාගේ කියලා ගන්න දෙයක් නෑ. මෙතන තිබෙන ධර්ම පරම්පරාවක්. මේ ධර්ම පරම්පරාවට එකිනෙකට සම්බන්ධ වෙලයි මේවා තියෙන හේතු ප්‍රත්‍ය වශයෙන්. එකකට පෝර දානකොට ඒක තුලින් තවත් එකක් මතුවෙනවා. ඒක තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සම්මා දිට්ඨිය ඇති තැනැත්තාට සම්‍යක් සංකල්පය වැඩෙනවායි. සම්‍යක් සංකල්පය ඇති තැනැත්තාට සම්‍යක් වචනය පිට වෙනවායි. සම්‍යක් වචනය ඇති තැනැත්තා සම්‍යක් කර්මාන්තවලට යොමු වෙනවායි. සම්‍යක් කර්මාන්තවල යෙදෙන තැනැත්තා සම්‍යක් ආජීවය සම්පූර්ණ කරගන්නවායි. සම්‍යක් ආජීවය සම්පූර්ණ කරගන්නා තැනැත්තා සම්‍යක් ව්‍යායාමය ඒ තැනැත්තාගේ සිතේ වැඩෙනවායි. ඒ සම්‍යක් ව්‍යායාමය තුළින් සම්‍යක් සතිය කියලා කියන හරි සිහිය මතුවෙනවායි. ඒ සම්‍යක් සතියම සම්‍යක් සමාධිය නමින් මේ සම්පූර්ණ පරිපූර්ණත්වයට ස්ථිර තත්වයට පත් වෙනවායි කියලා. ඔන්න ඔය විදිහට ඒක තමයි බුදු පියාණන් මහන්තේ දක්වා වදාළ මධ්‍යම ප්‍රතිපදාව. මෙතන එතකොට ආත්ම, මමයේ මාගේ කියන ගැනීමක් නැතිව මෙතන අපට තිබෙන්නේ හොඳ නරක තෝරා බේරාගෙන, හරි දේ වැරදි දේ ඒවා වෙන් කරගෙන අවබෝධ කරගෙන ඒ අනුව අපේ සිත, කය, වචනේ හසුරුවා ගත්තොත් ඒ තුලින් තමයි අර කියාපු ගුණධර්ම සතර සතිපට්ඨානෙ, සතර සම්‍යක් ප්‍රධානී ආදී වශයෙන් ඔය දක්වන බොද්ධංග ධර්ම, සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම මේ කොයිවත් අපේ චිත්තසංතානෙ වැඩෙන්නේ. මේවා එක එකක් පොතපතින් ඉගෙන ගත්තේ නැතත් මේක කර්මස්ථානයක් හරියාකාර ගුරු උපදේශ ඇතුව වඩනකොට ඒ තැනැත්තා තුල අර කියාපු හැම ගුණධර්මම ඇතුළතින් වැඩෙනවා. දැන් විටමින් පෙත්තක් ගන්නකොට ඒකේ තිබෙන ගුණ බැලුවත් නැතත් ඒ විටමින් පෙත්ති ගුණ තිබෙනවා. අන්න ඒ වගේ ඒක තුලින් අර තමන්ට ඕන කරනවා දේ සම්පූර්ණ වෙනවා. ඒ වගේ තමයි හරියාකාර කර්මස්ථානයක් භාවනා කර්මස්ථානයක් අරගෙන ඒක වඩනකොට අර කියාපු ගුණ ධර්ම ඉබේටම ඇති වෙනවා. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්ප, සම්‍යක් වචන ආදී වශයෙන් කියන දේවල්, ඊළඟට සතර සතිපට්ඨානෙ, සතර සම්මප්පාදාන ආදී නොයෙකුත් විදිහේ ලොකු වචන වලින් කියන දේවල් ඒවා ගැන නොදත්තත් අර කර්මස්ථානයේ තුලින්ම මේ ධර්මයන් චිත්තසංතානය සම්පූර්ණ වෙනවා. එහෙම සම්පූර්ණ වෙලා තමයි යම්කිසි අවස්ථාවක අර බුදු පියාණන් මහසේ දක්වා වදාළ ඒ උතුම් උපශාන්ත තත්වයට, සාදී තත්වයට, එහෙවු තත්වයට සිත ගේන්න පුළුවන් වන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්. මේ මුළු මහත් සංසාරික පැවැත්ම දුක්ඛය, මේ පංචස්කන්ධයේ පැවැත්ම, මේ භවයම එම් පිටින්ම දුක්ඛය කියලා මේක තුලින් අපට කවදාවත් සැනසීමක් ලබා ගන්නට බෑ. එතකොට කරන්න තියෙන්නේ මේක නැවත නැවතත් ඇති කරවන අපේ මේ හිත ඇතුලේ තිබෙන තණ්හාව මේක සංසිඳුවා ගන්න ඕන. යථා අවබෝධය තුලින්, යථා තත්ත්වය අවබෝධ කර ගැනීම තුලින්. ඒකට තමයි මේ හැම එකක්ම අනිත්‍ය කියලා මෙනෙහි කරන්නේ. මේ අනිත්‍යතාව වැඩියෙන් තේරෙනකොට ඔන්න මේක පිළිබඳව දුක් ස්වභාවය තේරෙනවා. මේක භයජනක බව. මේක අල්ලා ගැනීම නිසාමයි මේ අපට මේ දුක් පීඩා එන්නේ කියලා. ඒක ඒ භයජනක ස්වභාවය නිසාම මේක මමයේ මාගේ කියලා මේක ස්ථිර තත්වයක් වශයෙන් පවත්වන්න බැරි කියන අවබෝධයන අනාත්ම බව. ඔය ත්‍රිලක්ෂණය යම්කිසි මට්ටමකින් අවබෝධ වුණාම තමයි සෝවාන් තත්වය කියලා කියන ඒ උතුම් ලෝකෝත්තර තත්වයටපත් වෙන්නේ. ඒ ධර්ම චක්‍රයම තව වරක් කරකැවීමෙන් තමයි සකදාගාමි කියලා පරි තත්වයටපත් වෙන්නේ. එක වරක් නැවත මේ ලෝකේ නැහැටියට, ඒ වගේම අනාගාමි තත්වයට තව වරක් දිනුනාට පස්සේ අවසාන වශයෙන් උතුම් අරහත්ත්වයෙන් මුළු මහත් සංසාර දුකින් අත් මිදලා උතුම් අමාමහා නිවනින් සැනසෙන්නට කරන්නේ අර කියාපු ධර්ම මාර්ගයෙන්. එතකොට දැන් මේ පින්නතුන් කල්පනා කරගන්න ඕන, අපි අරහත් ඇවිදි කුඩා අරහත් සාමණේරයන් වහන්සේගේ ශාසනික හුරුතලයක් තුලිනුයි අපි මේ ඒ නිර්නාමික පුණ පුඤ්ජයක් තුලින් අද ධර්ම දේශනාව අපි මේ දේශනා කළේ. අපි කල්පනා කරගන්න ඕන ලෝකයේ නොයෙකුත් ගැඹුරු ධර්ම තිබෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම කෙනෙකුට නිවන් මඟට කැඳවන්නේ චරිතාදර්ශයකුයි. ඒ අතීතයේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ලෝකයාට ඉතුරු කරලා යන්නේ ඒ චරිතාදර්ශයයි, ඒ ගුණ සම්භාරයයි, ඒ ගුණ සුවඳ ඔස්සේ තමයි මේ ලෝකයා නිවන් මාර්ගයට එකතු වෙන්නේ. තර්කය ඔස්සේ නෙවෙයි. අන්න ඒක නිසා කල්පනා කරගන්න ඕන මේ චරිතාදර්ශය අපගේ ජීවිතයේ අඩුපාඩුකම් සකස් කරගන්න, ඒ කුඩා රහත් රාමණේයයන් වහන්සේගේ චරිතය උපකාර කරගන්න ඕන. ඊළඟට නිහතමානීත්වය පිළිබඳව ආර කියාපු ඒ ගුරු ස්වාමින් වහන්සේගත්තු ප්‍රතිපත්තියත් අපි කල්පනා කරගන්න ඕන. මේ හැම එකක් තුලින්ම අපි කල්පනා කරගන්න ඕන දැන් මේ නියම උපශාන්ත බව ඇතිවීමට නම් අර කියාපු තිදරු ආරක්ෂා කරගෙන, එහෙම නැත්නම් සදොර ආරක්ෂා කරගෙන මේ ධර්ම මාර්ගයේ යමින් මේ සීල සමාධි ප්‍රඥා වඩමින් හැකිතාතික්මනින් මේ උතුම් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන ඒ ආර්ය තත්ත්ව ප්‍රත්‍යක්ෂ කරගෙන උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට අත් වශයෙන්ම මේ අද දින මේ තමන් කර සීලාදී ප්‍රතිපatti ධර්ම, ඊළඟට ධර්ම ශ්‍රවණය, මේ හැම එකක්ම වත පිළිවෙත, මේ හැම දෙයක්ම උපකාර වුණා කියලා, උපකාර වේවා කියලා, උපනිශ්‍රේ වේවා කියලා හැම ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මේ මෙතෙක් මේ ධර්ම ශ්‍රවණමය වශයෙන්, ධර්ම දේශනාමය වශයෙන් අප යම් කිසි කුසල සම්භාරයක් රැස් කරගත්ත නම් මේ කුසල සම්භාරය ශාසන ආරක්ෂක දෙවි දේවතාවුන් ඇතුළු යම් තාක් අවිචේ පටනක නිටා දක්වා වූ අපගේ ඒ ඥාතීනුත් ඇතුළු යම් තාක් කෙනෙක් නිවන් ප්‍රාර්ථනා කරනවා නම් ඒ හැම දිනම මේ අනුමෝදන් වෙත්වා. අකිතාකිකමනින් මේ අති ඝෝර සංසාරයෙන්, අති භයානක ජාති ජරා ව්‍යාධි මරණ ආදී ඒ සියලු සංසාර දුකෙන් අත් මිදී උතුම් මහා මහණිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනා කරගෙන මේ විදියට ගාථා කියලා පින්පම්මුවන්. එත්තාවතා චම්හි සම්භතං තින් සම්බුදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා. එත්තාවතා චම්හි සම්භතං තින් සම්බුදං දේවතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා. දුක්ඛප්පත්තා චින්දුක්ඛා භයප්පත්තා චින්භයා සෝකප්පත්තා චින්සුඛාන්තු සබ්බේ නිබ්බානෝ. ඉමිනා පුඤ්ඤකම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤකම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිබ්බාන පත්තියා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සදා රොත්ති ගමන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාන් භාවේන සදා සොත්ති ධනන්ති තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාන් භාවේන සදා සොත්ති ධනන්ති තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයු අන්න සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති නීච්ඡේ අතෝ නිබ්බාන සම්පත්ති ඉනාතේ සනිච්ඡතු
ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලේන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි.